ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
විනිවිද ජනතා මත විමසුම.
ඔස්ට්‍රේලියාවේ කාලීනව වැදගත් වන කරුණු පිළිබඳ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් විමසුම.
හොඳයි, අපි හැමනම් අද විනිවිද ජනතා මත විමසුම ආරම්භ කරන්නට සූදානම්. ශ්‍රී ලංකාවේ විශාල ජන අරගලයකින් අනතුරුව ජනතාව බලපොරොත්තු වුණේ දේශපාලනික වෙනස සිදු වුණාද? සංක්‍රමණික ශ්‍රී ලාංකිකයෙකු විදිහට ඔබ මේ සඳහා වූ දරන්නා වූ අදහස කුමක්ද? යහපත් දේශයක් වෙනුවෙන් ආරම්භ කළ ශ්‍රී ලංකාවේ අරගලයේ සැබෑ යථාර්ථය ඉටු වෙලා තියෙනවද? ඔබගේ අවංක අදහස් අප වෙත යොමු කරන්නට පුළුවන්. අපේ දුරකථන අංකය 1300 799 626 1300 799 626. අපි මුලින්ම සම්බන්ධ කරගන්නවා චින්තන විජේවීරව. චින්තන මෙල්බර්න් වල ඉඳන් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. චින්තන, ආයුබෝවන්.
ආයුබෝවන් දිස්ත්‍රික්.
චින්තනට මොකද හිතෙන්නේ? චින්තනගේ අදහස මොකක්ද මේ සම්බන්ධව?
මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා SBS සිංහල සේවයට මට මේ අවස්ථාව ලබා දීම ගැන. ඇත්තට ඔබ කිව්වා වගේ මේ අරගලය දීර්ඝ කාලින එකක්. ඒ කියන්නේ මේ ලංකාවේ ඉන්න ප්‍රගතිශීලී ජනතාව දශක ගණනක් තිස්සේ නගපහඬක කූට ප්‍රාප්තියක් තමයි අපි මෑතකදී දැක්කේ. ඒකෙදී දැන් දිරුක්ෂය හැම දේශපාලනික වෙනස මම දකින්නේ කොහොමද කියන එක. ඇත්තටම කියනවා නම් රටක දේශපාලන වෙනසක් කියන්නේ එක්ක පාලකයන්ගේ වෙනසක් වෙන්න ඕනේ, එහෙම නැත්නම් ඒ රජයේ වෙනසක්, පාලන ක්‍රමයේ වෙනසක් වෙන්න ඕනේ. නමුත් ඒක වෙනසුනම් ඒ කියන්නේ රටේ ජනතාවගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වෙන්න පුළුවන්. මම දකින්නේ මේ වෙනස රටේ ජනතාව ඉන්නේ ගෝට ගෝහොම් කියලා. නමුත් මට තියෙන ප්‍රශ්නේ ඒකෙන් ඇත්තටම කිව්වේ ගෝටට යන්න කියන එකද, නැත්නම් මේ රටේ අපේ ලංකාවේ ඉන්න දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනද කියලා. මම හිතන්නේ ඒක තමයි ජනතාව ඉල්ලුවේ. ඉතින් ඒ වෙනස කරලා ලංකාවේ සුපිරිසිදු දේශපාලනයක් බිහි කිරීම තමයි ජනතාවගේ බලාපොරොත්තු තිබුණේ. නමුත් අපි දැක්කේ මොකද්ද? පරණ දූෂිත ත්‍රාඩ වංචාකාරී අමනෝඥ බල්ලෝබි පිරිසම වෙනත් මුණු ටිකක් දාගෙන ඉස්සරහට ඇවිල්ලා බලය තහවුරු කරගත්තා. මේක ඇත්තටම ජනතාව බලාපොරොත්තු වෙච්ච දේශපාලන වෙනසනේ. මේක විකෘතිය.
දැන් චින්තන, ඔබට හිතෙන්නේ නැද්ද දැන් මේ අරගරකරුවන්ගේ පාර්ශවයෙන් බැලුවත් ගෝටා ගෝහොම් කියන මේ විරෝධතා ව්‍යාපාරයෙන් පස්සේ ජනාධිපතිවරයා මේ පළවා හැර අලුත් පාලනයක් නේ බලාපොරොත්තු වුණේ? ඔබට හිතෙන්නේ නැද්ද දැන් අරගලකරුවන්ට යම් කිසිවු දේශපාලනික සවිඥානික භාවයක් තිබුණාද කියලා මේ සම්බන්ධයෙන්? ජනාධිපතිවරයා විතරක් එළවලා හරියනවද? එසේත් නොමැතිනම් දැන් ඔය කියන විදිහට දූෂිත පාලනේ පිටු දකින්න නම් ජනාධිපතිවරයා දැන් ගිහිල්ලා ඉන්නේ. නමුත් ඔය කියන ආකාරයේ දූෂිත රැලක් තාමත් ඉන්නවා. දැන් එතකොට මේ අරගලකරුවන්ගේ අරගලය හරි දිශානතියකට යොමු වුණාද? මොකක්ද ඔවුන්ගේ පරමාර්ථය වෙලා තිබුණේ ඇත්තටම කියන කාරණාව සම්බන්ධයෙන් යම් විනිවිද දැක්මක් තිබුණාද ඔබ දකින ආකාරයට?
දිරුචි, මෙහෙමයි. දැන් අපි හුඟක් දිනක් දකින්නේ අරගලකරුවෝ කියලා ගෝල්ෆේස් අරගලකරුවෝ විතරයි. නමුත් ඇත්තටම ලංකාවේ අරගලයට දායක වෙච්ච දසදහස් සංඛ්‍යාත පිරිසක් ඉන්නවා ලංකාව පුරා. විශේෂයෙන්ම කියන්නේ ගොවි ජනතාව, ඊට පස්සේ අපේ වෘත්ති සමිති හිටියා, ඊට අමතරව ශිෂ්‍ය ව්‍යාපාර හිටියා. මේගොල්ලෝ යම් කිසි බලපෑමක් කරා තමයි ගෝල්ෆේස් මේ අරගලකරුවන්ට. නමුත් අරගලකරුවෝ හිටියේ ලංකාව පුරාම. ඒගොල්ලොන්ගේ දේශපාලන විඥානය මම හිතන්නේ අපි ලඝුකොට හිතන්න හොඳේ නැහැ ගෝල්ෆේස් අරගලකරුවන්ගේ. ඒගොල්ලෝ ලොකු දෙයක් කරා තමයි. නමුත් රට වටේම හිටපු විශාල අරගලකාරයෝ පිරිසක් හිටියා මේ සැබෑ දේශපාලන වෙනස බලාපොරොත්තු.
හොඳයි චින්තන, අපි ස්තුතිවන්ත වෙනවා මෙල්බන් වලින් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔබගේ අවංක අදහස් ප්‍රකාශනයට අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව. දැන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා රංජිත් සොයිසා මහතා මෙල්බන් වලින්. රංජිත්, ආයුබෝවන්.
ආයුබෝවන්. ආයුබෝවන් දිරුක්ෂි.
ඔබේ අදහස දැනගන්න
කැමතියි. මට හිතෙනවා ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව ඉතාම දුර්වල අඩියක ඉන්නේ ආර්ථික වශයෙන්. එම නිසා එන්නේ එන්නම ප්‍රශ්න උග්‍ර වෙනවා ජනතාවට. අරගලයක් කිරීම සාධාරණ හේතුන් කියලා හිතන්න පුළුවන් අපිට. නමුත් මේ අවස්ථාවේදී රජය ශ්‍රී ලංකා ජනතාව මුහුණ පාලා තියෙන ප්‍රශ්න අරගෙන බලනකොට ආර්ථික ප්‍රශ්න විසඳ ගැනීම සඳහා යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කරන්න වෙලා තියෙනවා. ඒ සඳහා IMF ආයතනයෙන් සහයෝගය බලාපොරොත්තු වෙනවා. දැන් ඒ විසඳුම 100%ක් හරියද මන් දන්නේ නැහැ. නමුත් දැන් ඒ ආයතනයෙන් බලාපොරොත්තු වෙනවා. ඒම අවස්ථාවකදී දේශපාලන ස්ථාවරභාවයක් අවශ්‍යයි. දේශපාලන ස්ථාවරභාවයක් රටට ගෙන එන්නේ ව්‍යවස්ථාව තුළින්. ව්‍යවස්ථාව විනාශ කළා අරාජක තත්ත්වයකින් එහෙම කරන්න බෑ. එම නිසා මා හිතනවා ලංකාවේ මිලියන 21ක් පමණ ජනතාව වාසය කරනවා. එතකොට ඒ මිලියන 21කින් මේ අරගලයට සහභාගී වුණු ප්‍රමාණය ගැන කල්පනා කරලා බලනකොට ඒ අයගේ සාධාරණ ඉල්ලීම් 90 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉවත් වුණා. එම නිසා ව්‍යවස්ථානුකූලව දැන් රජයක් පත්වලා තිනවා. දැන් ඒක සර්වපාක්ෂික රජයක් බවට පත් කරන්න යනවා. එම නිසා මම හිතන්නේ අපි ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ ස්ථාවරභාවය සඳහා යම්කිසි උත්සාහයක් ගත යුතුයි කියලා මම
හිතනවා. රංජිත් මාතා, දැන් ඔබේ අදහස මොකක්ද මේ ඇති වෙලා තියෙන පාලනය සම්බන්ධව?
ඇති වෙලා තියෙන පාලනය ව්‍යවස්ථානුකූලව ඇති වුණේ, ඒ කියන්නේ දැන් අපි තුම එංගලන්තයේ අගමැති ගියයින් පස්සේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තමයි අගමැතිව පත් කරන්නේ. ඒ වගේ තමයි දැන්ට ජනතාවගේ පරමාධිපත්‍යය තියෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවෙන් තමයි මේ ජනාධිපති පත් වුණේ. එම නිසා මම හිතන්නේ මේක නීත්‍යානුකූල පත්වීමක්.
දැන් එතකොට මේ දැන් වත්මන් ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට මේ ජනතා බලයක් නොමැතිව ඔහු පාර්ලිමේන්තුවට පැමිණිලා ලබාගත්ත මේ ජයග්‍රහණය සම්බන්ධවත් යම් විවේචන තියෙනවා ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් විදිහට ආපු කෙනෙක් කියලා. දැන් එහෙම දේශපාලනික පැත්තෙන් ගත්තොත් ඔබට ඒ සම්බන්ධව යම් අදහසක් තියෙනවද?
මම හිතන්නේ ඒක ප්‍රශ්නයක්. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වීම ප්‍රශ්නයක් වුණත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් හිටියා. ඒක නඩුවක් දාලා හරි කිසිම දෙයක් නීත්‍යානුකූල ක්‍රියාත්මක වුණේ නැහැ. ඔහු හිටියා, එය අගමැති වුණා. ඒ අනුව කල්පනා කරනකොට මම හිතන්නේ ඔහුගේ පත්වීම පිළිබඳව ජනමතයක් තිබුණට නීත්‍යානුකූල ස්ථාවරයක් නැහැ ඔහු ප්‍රතික්ෂේප කරන්නේ.
ලංකාවේ මේ තියෙන වාතාවරණය අනුව සර්වපාක්ෂික ආණ්ඩුවකින් ඔය කියන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවිද? ඔබේ අදහස මොකද ඒ සම්බන්ධව?
අපි දන්නේ නැහැ. ඒ කියන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවකින් හරි මොන ආණ්ඩුවකින් හරි ජනතාවගේ අපේක්ෂාවන් කවදාකවත් අපි නිදහස ලැබුණයින් පස්සේ කවදාකවත් ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ට වුණේ නැහනේ. ඒ කියන්නේ ජනතාවගේ 100%ක් අපේක්ෂාවන් ඉෂ්ට කරන රජයක් ඔස්ට්‍රේලියානු රජයටත් බෑ, එංගලන්ත රජයකටත් බෑ, මොන රජයකටවත් බෑ. යම්කිසි ප්‍රමාණයක් ඉෂ්ට කරලා අනිත් බලාපොරොත්තු අනිත් මහමැතිවරණයට ඉතුරු කරන එක තමයි කරන්න
වෙන්නේ. හොඳයි රංජිත් මහතා, බොහොම ස්තුතියි ඔබේ අදහස් දක්වන්න.
මේ අවස්ථාව ලබා දීම ගැන SPS ගුවන් ඇතට ඔබටත් මගේ කෘතඥතාවයේ පද කරනවා.
බොහොම ස්තුතියි රංජිත්. රංජිත් සොයිසා මහතා මෙල්බන් වලින් අපිත් එක්ක සම්බන්ධ වුණේ. අපි මද විරාමයකට යනවා. විරාමයෙන් අනතුරුව නැවතත් විනිවිද ජනතා මත විමසුම සමගින් ඔබට එකතු වන්නට පුළුවන්. මාතෘභූමිය ඇතුළු දේශපාලනික වෙනස ඔබ දකින්නේ කොහොමද? අරගලයේ තුලින් බලාපොරොත්තු වන සැබෑ වෙනස, මේ වෙනස මගින් ඉටු වෙවි කියලා ඔබ හිතනවද? ඔබගේ අවංක අදහස අපිට කියන්න 1300 799 626 දුරකථන අංකයට. මද විරාමයකින් අනතුරු හමු වෙමු.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
විනිවිද ජනතා මත විමසුම.
එකොළහයි විනාඩි 36යි තප්පර 21යි දැන් වෙලාව. විනිවිද ජනතා මත විමසුමට අපි දැන් තවදුරටත් පුද්ගලයන් සම්බන්ධ කරගනිමින් සිටින්නේ 1300 799 626 දුරකථන අංකයේ 10:12 වෙනතුරු ඔබ වෙනුවෙන් විවෘතයි. මෙල්බන් වලින් තවත් කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා, පුබුදු සමරවීර මහතා. පුබුදු ජාතික ජනබලවේගය නියෝජනය කරමින් සම්බන්ධ වෙනවා කියලා තමයි අපිට වාර්තා වන්නේ. පුබුදු ආයුබෝවන්.
ආයුබෝවන් දිලුර්චි.
ඔබේ අදහස මොකක්ද මේ සම්බන්ධව? ඔබ විශ්වාස කරනවාද අරගලයේ තුලින් සාධාරණත්වයක් ඉෂ්ට වුණා කියලා?
ඔව්, ඇත්තටම මේක පොඩි නිකම් වෙලාවක් අරගෙන පොඩ්ඩක් බැලුවොත් මොකද්ද මේ උනේ කියලා. මේ දේශපාලන වෙනසට පෙර ඇත්තටම මේ දැන් දින 107ක අරගලයක් තමයි පැවැත්ෙන්නේ. තවමත් අරගලේ පැවැත්වෙනවා. එතකොට මේක මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට 2019 හම්බුණ බලය, ආණ්ඩුවේ 3-2 බලය, එතකොට 21 සංශෝධනය හරහා 20 සංශෝධනය හරහා ජනාධිපති බලතලත් වැඩි කරගෙන සියලුම පළාත් සභා බලතලත් තිබිලා, එතකොට පසුගිය අවුරුදු දෙකහමාරක ඇතුළත පාලනයේදී තිබ්බ අසාර්ථකතාවයට තමයි ජනතාව මේ විදිහේ අරගලයක් හැදෙන්නේ. එතකොට දැන් කම්බැලුවොත් එහෙම මුලින්ම ඒගොල්ලෝ පටන් ගත්තේ ලංකාවේ තියෙන ප්‍රධාන වනාන්තර විනාශ කරන තැන ඉඳලා, ඊළඟට ජාතික සම්පත් විකුණන තැන බටහිර නැගෙනහිර වරාය ජැටිය විකුණන එක, ඊළඟට අධ්‍යාපනය සම්බන්ධව අධ්‍යාපනය කොතලාවල පනත ගිනල්ලා, එතකොට ශිෂ්‍යෝ පාරට බැස්සා, එතකොට සමස්ත ගුරුවරු පාරට බැස්සා මේ වැටුප් පරගලයක් කරහා. ඊළඟට දැන් වැඩියෙන්ම අපි රටේ ඉන්නේ ගොවීන් 113ක් විතර. එතකොට ගොවීන්ට කාපනික වගාව කියලා මාෆියාවක් හදලා ගොවීන්ගේ වගාව අසාර්ථක වුණා. එතකොට ඊට පස්සේ අනිත් පැත්තෙන් වංචා දූෂණ, මේ සීනි බදු වංචාව, පොල් තෙල් සුදුලුණු බදු වංචාව, එතකොට ඒ වගේම ඉන්ටර්නැෂනලි තිබ්බේ ඒවා, ඒවා නිව්යෝක් ටයිම්ස් එකේ තිබ්බේ ඒවා, ඊට පස්සේ ABC එකෙන් මෙහෙන් හෙලි කරපුවා, ඒ ඔක්කොම සියලු වංචා දූෂණ වලට එරෙසිව එක පැත්තකින් අරගලය හැදෙනවා. අනිත් පැත්තෙන් ඊට පස්සේ අර නීතිය ඒගොල්ලෝ ආවේ වන් ලෝ වන් කන්ට්‍රි කියන සංකල්පෙන්. එතකොට අර ජොකා මල්ලි දුමින්ද සිල්වා වැනි සිරකරුවන්ට නිදහස හම්බෙනවා ඒ පාලනය යටතේ. එතකොට ඔන්න ඔය කියන ප්‍රධාන, ඒ කියන්නේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම අවුරුදු 74ක් තිස්සේ මේ පැවති එකම සිස්ටම් එක චේන්ජ් කරන්න ඕනේ කියලා තමයි තරුණ අරගලයට ආවේ. එතකොට ඒක ඉෂ්ට වුණාද? ඒ මේකට තමයි ජනතාව අරගල කරේ. එතකොට ඒක ඇතුලේ අන්තිමට වෙලා තියෙන්නේ අර 15-19 ආණ්ඩුවේ ජනමතයට විරුද්ධව ආපු රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ පරද්දන්න කියලා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයලා ආණ්ඩුව හැදුවේ. එතකොට ඒකේ ප්‍රධාන කාරණා හතරක් තිබ්බා. මහා බැංකු වංචාවේ මහා මොලකරු රනිල් වික්‍රමසිංහ කියලා කිව්වේ. ඒතර ජාතික සම්පත් විකුණන්නේ රනිල් වික්‍රමසිංහ කියලා කිව්වේ. ඒතර පාසුපහාරේ වග උත්තරකරුව රනිල් වික්‍රමසිංහ කියලා කිව්වේ. MCC ගිවිසුම ගෙනල්ලා රට බෙදන්නේ රනිල් වික්‍රමසිංහ කියලා කිව්වේ. ඒතර මුස්ලිම් බිල් එක හදලා ඒ ආණ්ඩුවට විරුද්ධව ගත්ත ජනමතය තමයි මේ රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන්නේ. ඒතර රනිල් වික්‍රමසිංහව ඒ හැදෙන 3-2 පොහොට්ටු ආණ්ඩුවෙන් ආපහුපත් කරලා තියෙනවා ජනාධිපති විදියට. එතකොට ඇත්තටම තියෙන්නේ මේක ජනමතයේ විකෘතියක්. ඇත්ත සාධාරණ ජනමතය නෙමෙයි. ඒගොල්ලෝ අර අරගලකරුවෝ දින ගාණක් තිස්සේ මේකට විරුද්ධව, ඒ කියන්නේ පහුගිය කාලේ සිදු කර දූෂණ වංචාවලට විරුද්ධව සටන් පාඨයක් ආවා, ගිව්වස්සව ස්ටෝලන් මනි බැක් කියලා. එතකොට ඒ වගේ වංචා දූෂණ වලට විරුද්ධව ඊළඟට ලෝඩ් ඇන් ඕඩර් එක නැතිවීම සම්බන්ධයෙන් මේ සිස්ටම් එක විනාශ කරන්න කියලා හැදුව අරගලය රනිල් වික්‍රමසිංහ විසින් අර පොහොට්ටුවේ තියෙන කොල්ලකාරී ජනමතයත් එක්ක 134ක බලය පාවිච්චි කරලා කොල්ල කාලා තියෙනවා වර්තමාන පාර්ලිමේන්තුවේ.
දැන් ඔබ ජාතික ජනබලවේගයත් නියෝජනය කරමින්, මේ ඔස්ට්‍රේලියාවේ ජාතික ජනබලවේගය සංවිධානය නියෝජනය කරමින්, එහි විධායක සභිකවරයා විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ අවස්ථාවේදී. ජාතික ජනබලවේගයේ මේ අවස්ථාවේදී කාර්යාවලියත් මං චුට්ටක් ඔබෙන් විමසා දැනගන්නට කැමතියි. ජාතික අපි දැක්ක මේ සාමාන්‍ය ජනතාව අතරින් නැගුණු අරගලය ඊට පස්සේ යම් යම් දේශපාලනික මුහුණුවරක් ගන්නව විවිධ තැන්වලදී, හැම තැනෙදිම නෙමෙයි. තාමත් ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව ඒ අරගලයේ නියැල්ල සිටිනවා. නමුත් ඊට පස්සේ යම් දේශපාලනික මුහුණුවරක් ගත්ත පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ ජාතික ජනබලවේගයේ යම් යම් එකතු වීම් තිබුණා එතනට. එතකොට දැන් ඒ හරහා අරගලයට යම් දේශපාලනික මුහුණුවරක් ලැබීම තුළින් අරගලය සාක්ෂාත් කරගන්නට උත්සාහ කරපු දේවල් වුණාද, නැත්නම් යම් පිටුබලයක් ඒකට ලැබුණද, නැත්නම් ඒකට යම් දේශපාලනික මුහුණුවරක් ලැබීම නිසා ඇතැම් අය පසුගාමී වුණාද? මොකක්ද ඔබේ අදහස?
මෙහෙම එකක් ඇත්තනම තිබ්බේ. ඒ කියන්නේ දැන් ගෝල් පේස් අරගලය කියන එක, ඒකේ දේශපාලන පක්ෂවලට සම්බන්ධ අය, එහෙම නොවන අය, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු සියලු දෙනා හිටියා. එතකොට ඒ ගෝල් පේස් අරගල භූමියේ දේශපාලන මොහොරුවරක් තිබ්බේ නැහැ. හැබැයි රටේ සමස්ත අරගලයක් තිබ්බා. මං ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ ගෝවි බිම්මල අරගලයක්, ශිෂ්‍යෝ අරගලයක්, එතකොට ගුරුවරු අරගලයක්, සමස්ත අරගලයක් තිබ්බා මේ 2019 මුල කාලේ ඉඳගෙන. පරිසරවේදීව අරගල කරා, වනාන්තර විනාශයට එරෙහිව. එතකොට රටේ ඒ තිබ්බ අරගල වෙන වෙනම ඒ කියන්නේ ජාතික ජනබල වේගයේ විසිනුත් ඒ අරගලවලට නායකත්වය දෙමින් ශිෂ්‍ය තරුණියෝ ඒ අදාළ කොට්ටාස වලට නායකත්වය දෙමින් ආපු ගමනක් තිබ්බා. එතකොට ජාතික ජනබල වේගයේ ජාතික සමුළුවක් දෙසැම්බර් වල තියලා මේ රට හදන වැඩපිළිවෙලක් එළියට දාලා අපි වෙනම ආපු ගමනක් තියෙනවා ජාතික ජනබල වේගයේ. හැබැයි ඔය 9 වෙනිදා ඒ කියන්නේ අප්‍රියල් 9 වෙනිදා අප්‍රියල් 4 වෙනිදා ජනාධිපති ඉන්න පෞද්ගලික මේකට යම් ප්‍රහාරයක් එල්ල වෙලා පටන් ගන්න අරගලය හැදෙන්නේ අපේ يعني ජාතික ජනබල වේද සම්බන්ධ තරුණ ආශිෂ කොටත් එතකොට කලාකරුවෝ එතකොට ඒ වගේම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බණ මණ්ඩලයේ අර ඇතුළු අර අනිකුත් පෙරටු ගම් සමාජවාදී පක්ෂයේ ඒ වගේම අනිකුත් පක්ෂවල විපක්ෂ නියෝජනය කරමින් පක්ෂ ඒ සියලු කණ්ඩායම් මෙතන හිටියා. දැන් වැඩේ තියෙන්නේ ඒ සියලු කණ්ඩායම් බලාපොරොත්තු වෙනස තමයි අර මම මුලින් පැහැදිලි කරපු මේ 74 වසරක තිබ්බ මජ්ජර දේශපාලන අපි මෙහි ඕස්ට්‍රේලියාව ජීවත් වෙන නිසාම අපි දන්නවා කොහොමද සිස්ටම් එක කියලා නේද. මේ දෙගොල්ලෝ මේ ලීබ පාටික තියෙනවා ලිබරල් පාටික තියෙනවා ඒ දෙගොල්ලෝ වෙනස් වුණයි කියලා මේ සියලු දේවල් වෙනස් වෙලා ඒක අනිත් පැත්ත හැරෙන්නේ
නැහැ. ඔව් දැන් ওই සිස්ටම් එකක් හැදීමේ පරමාර්ථය එන්නේ දැන් ওই කාර්තාවලිය මේ ආරම්භ කළේ. දැන් 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 මොකද ඔබට හිතෙන්නේ?
ඔව් දැන් ඇත්තටම මේකෙදි දැන් සටන් කරපු අපි 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 විදිහ සටන් කරපු බලවේගවල අපිට තියෙන පොඩි ඒකේ බාර ගැනීමක්. ඒක තමයි මේක භාග සටන් පාටයක් විදිහට අවසාන වීම අපි දකිනවා අපේ පැත්තෙන් දුර්වලතාවයක්. හා ඒ සටනට නායකත්වය දුන්න කණ්ඩායමලත් දුර්වලතාවයක් කියලා. මොකද අපිට හැකි වුණා රාජපක්ෂ වරු පරද්දන්න. හැබැයි රාජපක්ෂ වරු පරද්දන එක ඉතරක් නෙමෙයි සංකේතය මේකේ තිබ්බේ. අර තියෙන සියලු දේවල් මං ඉස්සලා කිව්ව ලෝ ඇන් ඕඩර් ඒ වගේම දූෂණ වංචා නැති විදිහට ඒ විදිහට ජනමතයක් හදන එක තමයි තිබ්බේ. එතකොට ඒක කරන්න නම් ඊළඟ එක තමයි පාර්ලිමේන්තුවේ ඒගොල්ලන්ගේ බහුතර බලයක් තියෙනවා. මේ පාර්ලිමේන්තුව පත්තුනේ 2020. එතකොට ඒ වෙලාවේ 3/2 බලයක් ඒගොල්ලන්ට තියෙනවා. එතකොට මේකේ සටන් පාටේ දිගුවෙන්න ඕනකම තිබ්බා. පාර්ලිමේන්තුවේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව ගෙදර යනවා. ඒ වගේම පාර්ලිමේන්තුව විසරුවා ඡන්දයක් පවත්වනු කියන තැනට ඉස්සරහට යන්න ඕනකම තිබ්බා. හැබැයි ඒක ගියේ නැති එක අඩුපාඩුවක් විදිහට තියෙනවා. ඒක ඇතුලේ තමයි පුළුවන් වුණේ පාර්ලිමේන්තුවේ දැන් කඳ නැති වුණාට රාජපක්ෂලගේ ඔළුව නැති වුණාට ඔළුව තමයි මහින්ද රාජපක්ෂ අගමැති ධූරේ ඊළඟට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති. හැබැයි කඳක් පාර්ලිමේන්තුවේ තියෙනවා. ඒ කඳ තමයි 133ක් මන්ත්‍රීවරු. එතකොට ඒක ඇතුලේ රාජපක්ෂ අවතාර බැසිල් රාජපක්ෂ මෙහෙවීමක් කරනවා මේ ඒගොල්ලන්ගේ ලේකම්ල දාලා. ඔන්න ඔය වගේ ඒ මතවාදය නැති කරන්න නම් ඒක මේ වෙලාවේ ඇත්ත ජනතා පිළිමිබුවක් පාර්ලිමේන්තුවේ ගන්න නම් තිබුණු දේ වෙන්න ඕන දේ තමයි තිබ්බේ පාර්ලිමේන්තුව විසිරුරලා ජනතා මතයකට යන එක. ඉතින් ඒක වුණ ඇති ඒක ඒ දක්වා ගෙනිය ගන්න බැරි වුණ එක අපේ පැත්තෙමුත් ඒ වගේම සටන් කරපු සියලු දැන බලවේගවල අඩුපාඩුවක් විදිහටත් අපි දකිනවා.
හොඳයි, මෙල්බන් වලින් පුබුදු සමරවීරයි අපිත් එක්ක සම්බන්ධ වුණේ ඔස්ට්‍රේලියාවේ ජාතික ජනබලවේගයේ විධායක සභිකවරයා විදිහට. බොහොම ස්තුතියි ඔබට පුබුදු අදහස් දැක්වීමට සම්බන්ධ වීම පිළිබඳව. අපි දැන් යමු වෙනවා සිඩ්නි නුවරට. ජගත් බණ්ඩාර මහතා අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා. අපි දන්නවා ඔස්ට්‍රේලියාවේ මේ පසුගිය කාලවකවානුවේදී විවිධ ප්‍රධාන නගරවල යම් යම් උද්ඝෝෂණ අරගල පැවැත්වුණා. ලංකාවේ පැවැත්වුණ අරගලයට සමගාමීව ඒ අරගල සහ උද්ඝෝෂණ සූදානම් කරපු අයවලුත් අපිත් එක්ක දැන් සම්බන්ධ වෙනවා. ජගත් බණ්ඩාර ඒ අතරින් කෙනෙක්. ආයිබෝන් ජගත්.
ආයිබෝන් දිල්රක්ෂි.
දැන් ඔබත් මේ අරගලයට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණු ශ්‍රී ලාංකිකයෙක් විදිහට සම්බන්ධ වුණු ප්‍රමුඛ පෙළේ කාර්යාවලියක් ඉටු කරපු පුද්ගලයෙක් සිඩ්නි අන්තයේ සිට. දැන් මේ ඇති වෙලා තියෙන දේශපාලනික පෙරළිය පිළිබඳව ඔබේ අදහස මොකද්ද?
ඔව්, ඇත්තටම දිල්රක්ෂි, වසර 74ක් තිස්සේ ලංකාවේ ක්‍රමක්‍රමයෙන් රටේ ජනතාව පළමින් පෙළමින් ප්‍රජාතන්ත්‍රවාදය කියන නම ආරූඪ කරගෙන ලංකාවේ ක්‍රමය සම්පූර්ණයෙන්ම ජරාජීර්ණයට පත්වෙච්ච ක්‍රමයක් බවට පත් වෙලා තියෙන එක අද මේ ගුවන්විදුලි වැඩසටහන අහන් ඉන්න අපේ දායබර අසන්නන්ට තේරුම් ගිය සාධකයක් කියන එක තමයි මට ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ. ඉතින් එවැනි වසර 74ක සාපයක් මාස 2-3කින් වෙනස් කරන්න කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් ඒක හරිම අසීරුයි. හැබැයි එහෙම කියන ගමන්ම අපි දන්න දෙයක් තමයි අද ලංකාවේ මෑත ඉතිහාසයේ ඇත්තටම ලංකාව මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක බ්‍රිතාන්‍යයෙන් නිදහස් වෙලා කරපු විවිධ වකවානුවල හර්තාල සහ ජන නැගිටීම් සිදු වුණා. නමුත් ඒ ඔක්කොම එක්ක බලද්දී අද මේ වෙනකොට මට මේ දැනෙන දෙයක් තමයි ප්‍රථම වතාවට ලංකාවේ ජනතාවක් නිරායුධව සහ ජනතාවක් බොහොම සාමකාමී ලෙස තම ජනතා පරමාධිපත්‍ය තමන්ගේ අතට ගත් අවස්ථාවක් විදිහටයි මම දකින්නේ දිලරුක්ෂි. මොකද හේතුව මේ අරගලය පුරාම ඔබ දැක්ක දෙයක් තමයි සමස්ත ජනතාවම බොහොම විනයකින් මේ අරගලය ඉදිරියට ගෙනිච්ච එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි අද ජනතා පරමාධිපත්‍ය යම්තාක් දුරට මේ ජනතාව පරිභෝජනය කරන්නේ. හැබැයි එහෙම කියන ගමන් මීට ඉස්සරත් කතා කරපු මාදාබර මිත්‍ර මහතෙක් කිව්වා ජනතාති පරමාධිපත්‍ය අද ලංකාවේ පාර්ලිමේන්තුව තියෙන්නේ කියලා. ඇත්තටම ඒක එහෙම එකක් නෑ දිරුක්ෂී. අද ලංකාවේ පාර්ලිමේන්තුව කියන්නේ යල් පැන ගිය සහ අපේ රටට අවශ්‍ය නැති මන්ත්‍රීවරු කණ්ඩායමක් ඉන්න පාර්ලිමේන්තුවක්. ඒ නිසා අපි කියන්නේ මේක පාර්ලිමේන්තුවෙන් ඔබ්බට යන සැබෑ ජනතා බලවේගයක් විය යුතුයි. මීට ප්‍රථම කතා කරපු මේ අපේ මේ දාබර සොහිරන්ගේ මතවලට මං එකඟයි. ඉදිරි මාස 6 හෝ මාස 12 ඇතුළත ලංකාවේ නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්විය යුතුයි. සැබෑ ජනමතය පෙන්වා දිය යුතුයි අපේ රටේ ලංකාවට. මොකද මේ වෙනකොට දිරුක්ෂි අපේ රට පාලනයක් තොර රට බාට පත් වෙන්නේ. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රටින් පැන යාමත් එක්ක, ඔහු අයින් වුණා නෙවෙයි ඔහු රටින් පැනලා ගියා, ඒ එක්ක සිදුවුණු සියලුම ක්‍රියාදාම නීත්‍යානුකූල නැහැ කියලායි මම විශ්වාස කරන්නේ. රාජ්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන එකත් මේ වෙනුවට සම්පූර්ණයෙන් අවලංගු වෙලායි කියලායි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා දැන් මේ වහාම මේ රටේ නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්විය යුතුයි. ඒකට මනා පරිපාලනයකින් මේ මැතිවරණ ක්‍රමය පාලනය කළ යුතුයි. ඒ කරුණු ටික සම්පූර්ණ විය යුතුයි අපේ රටේ නැවත ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගන්න. එහෙම නැතුව වත්මන් ජනාධිපතිවරයා පත්වුණු විදිහ ඉතාමත්ම විකෘති. ඒ නිසා සමස්ත පාර්ලිමේන්තුව විකෘති කියන මතය තමයි මම නම් ඉන්නේ.
ජගත් ඔබට බොහොම ස්තුතියි. ජගත් බණ්ඩාර මහතාය අපිත් එක්ක සම්බන්ධ වුණේ සිඩ්නි නුවර සිට. බොහොම ස්තුතියි අදහස් දැක්වීමට. අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව 1300 799 626 දුරකථන අංකය ඔබ වෙනුවෙන් විවෘතයි. අපි අපගේ මීළඟ විරාමයට යනවා. විරාමයෙන් අනතුරුව නැවතත් විනිවිද ජනතා මත විමසුම සමගින් හමුවෙමු.
විනිවිද ජනතා මත විමසුම.
ඔස්ට්‍රේලියාවේ කාලීනව වැදගත් වන කරුණු පිළිබඳ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් විමසුම.
11:51 දැන් වෙලාව. විනිවිද ජනතා මත විමසුමට තවත් විනාඩි කිහිපයක් ඔබ වෙනුවෙන් අපිට වෙලාව වෙන් කරන්නට පුළුවන්. අපි දැන් සම්බන්ධ කරගන්නවා මෙල්බර්න් වල නීතිඥවරියක් විදිහට කටයුතු කරන මදු වර්ණකුලසූරිය මහත්මිය. ආයුබෝවන් මදු.
ආයුබෝවන්
මදු. දැන් ශ්‍රී ලංකා භූමිය ඇති වුණු මේ දේශපාලනික වෙනස ඔබ දකින්නේ කොහොමද? නීතිඥවරයක් විදිහට විශේෂයෙන්ම අපි දැක්කා ශ්‍රී ලංකාවේ නීතිඥ ප්‍රජාවත් විශේෂයෙන් මේ අරගලයේ යම් පාර්ශවකරුවන් බවට පත්වෙමින් සිටියා පසුගිය කාලවකවානුවේදී. ඔබේ අදහස මොකක්ද මේ සම්බන්ධව?
ඔව් දිල්රුක්ෂි, ඇත්තටම අපි දැක්ක දිල්රුක්ෂි දැන් මේ අලුත් දේශපාලන වෙනසක් ඇති වෙලා තිබෙනවා මාතෘභූමියේ ශ්‍රී ලංකාව තුළ. 8 ජනාධිපති පත් වෙලා තිබෙනවා. ඒ වගේම 27 අගමැති විදිහට අගමැති නව අගමැතිවරයෙක් පත් වී තිබෙනවා. නව කැබිනට්ටුවක් පත් වී තිබෙනවා. පොදුවේ දකින්න පුළුවන් තත්ත්වය තමයි මේ පත්වීම කෙසේ වෙතත් ජනතාව පොදුවේ අනුමත නොකරන තත්ත්වයක් අපිට දකින්න ලැබෙනවා මාතෘභූමිය තුළ. ඇත්තටම මේ වෙලාවේදී සර්වපාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් පවතිනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිටවලා ඒ ඉන්පසුව මැතිවරණයකට යාමක් සම්බන්ධයෙන් ඉතින් මේ සියලු කතා බහස සියලු දේ සිදුවමින් පවතින අතරතුර දිල්රුක්ෂි පොදුවේ මහජනතාව තුළ ස්වාධීන අධිකරණයක්, පොලිස් ආරක්ෂාවක්, නීති ආධිපත්‍යය, ඒ වගේම පොදුවේ යුක්තිය ඉෂ්ට වීම, ඒ වගේම පාර්ලිමේන්තුව සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඉතාම විශ්වාසය ඉතාම දැඩි විදිහට බිඳ වැටීමක් සිදු වෙලා තිබෙනවා. ඇත්තටම අරගල සිදුවෙමින් පවතිනවා, සිදු වුණා දැන් මාස 3කට අධික කාලයක් තුළ. අරගල කරුවන් තාම අරගල භූමිය තුළ රැඳී සිටින්නින් සහ කුදුවේ රටේ විවිධ ප්‍රදේශවල අරගල සහ උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම අපි දකිනවා අරගල කරුවන්ගේ නායකයින්ට මේ වෙද්දී විදේශ ගමන් තහනම් නිකුත් කර තිබෙනවා. නීතිය ක්‍රියාත්මක වෙලා ඒ නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධ විවිධ විවේචන එල්ලවෙමින් පවතිනවා. ඒ වගේම හෙට පාර්ලිමේන්තුව හදිසි නීතිය නැවත
මතු මම ඔබෙන් දැනගන්නට කැමති. ඇත්තටම අපි දැන් ඔබ නීතිඥවරයක් විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙන නිසා මම ඇත්තටම ඔබේ අදහස දැනගන්නට කැමති. දැන් මේ අරගලයට ශ්‍රී ලංකාවේ පෙර නොවූ ආකාරයට ආණ්ඩුවට විරෝධය පළ කරමින් ආණ්ඩුවේ 225 අයින් වෙන්න ඕනේ කියලා තමයි මේ අරගලය අරගෙන ගියේ, ගෝටා ගෝ හෝම් කියන පාටේ පෙරදරි කරගෙන. එතනදී ලංකාවේ කිසිම දවසක මින් පෙර සිදුනුණු ආකාරයට නීතිඥ ප්‍රජාව සම්බන්ධ වුණා මේ කර්තව්‍යයට. එතනදී ඔබත් නීතිඥවරියක්, ඔබ දකින්නවද නීතිඥ ප්‍රජාව පවා සම්බන්ධ වෙමින් කරගෙන ගිය මේ අරගලයේ යම් කිසි වූ කුටප්‍රාප්තියකට පැමිණියා කියලා?
ඇත්තරම දිල්රුක්ෂි, අපි සන්තෝසයි නීතිඥවරුන් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරියටමක් අපිට දකින්න ලැබෙනවා පෙර නොවීරු ආකාරයට. මේ ශ්‍රී ලංකා මේ ජනතාවට යුක්තිය සාධාරණත්වයේ ඉෂ්ට වීම සම්බන්ධයෙන් වැඩි කතාබහකට ඕන් පැමිණිලා තිබෙනවා. ඉතින් නීතිඥ වරයෙක් විදිහට මම ඒ ගැන ඉතාම සන්තෝෂ වෙනවා. ඇත්තෙන්ම මම දකිනවා එය නීතිඥවරුන්ගේ කාර්යභාරයක් කියලා. ලංකාවේ මේ කඩවෙයි තිබෙන සහ ජනතාව කලකිරී තිබෙන මේ යුක්තිය සාධාරණත්වයේ ඉෂ්ට වීම සහ නීති ආධිපත්‍ය බිඳ වැටීම සම්බන්ධයෙන් කතා කිරීම සම්බන්ධයෙන් ඇත්තටම දිල්රුක්ෂි මේ ජනතාවට සාමකාමී උද්ඝෝෂණය සිදු කරන්නට පුළුවන් 1978 ව්‍යවස්ථාවේ, අනුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක 14(1)(b) යටතේ, 2015 සංශෝධනයට යටත්ව. ඉතින් මේ ආකාරයෙන් ඔවුන් සාමකාමී උද්ඝෝෂණය සිදු කරන අවස්ථාවේදී ඔවුන්ට පහර දීම හෝ ඔවුන්ගේ උද්ඝෝෂණ කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් මේ විදිහට ඉදිරියට ඒම සහ ඒ සම්බන්ධව සාකච්ඡා කිරීම, ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කතා කිරීම අපි දකිනවා හොඳ තත්ත්වයක් විදිහට. ඒ වගේම දිල්රුක්ෂි, අපිට පේනවා ජාත්‍යන්තර ආයතන ඒ වගේම වෙනත් රටවල් බොහොම අවධානයෙන් බලාගෙන ඉන්නවා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන්. ඉතින් මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ අධිකරණය, නීතිය, පොලිස් ආරක්ෂාව, යුක්තිය ඉෂ්ට වීම සම්බන්ධව වැඩි හොඳ තත්ත්වයක් ඇතිවිය යුතුයි. අපි දන්නවා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය එකිනෙකට වෙන් වූ ස්වාධීන ආයතන විදිහට ක්‍රියාත්මක විය යුතුයි. නමුත් ලංකාව තුළ මේ වෙද්දී මේ සියල්ල එකම අවුල් ජාලයක් සහ පැටලෙන්නු සහ මේ සියල්ල එකක් විදිහට තමයි බාහිර ලෝකයට ඇත්තටම දැනට පෙනෙන්නට පවතින්නේ. මේ ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණී කියන අංශ තුන වෙන වෙනම ස්වාධීනව ක්‍රියාත්මක වීම තමයි ඇත්තටම ජනතාව බලාපොරොත්තු වෙන්නේ.
ඒ සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙමු ඔබ සඳහන් කරන කාරණා මතුවටත් අපිට දකින්නට ලැබේවි කියලා, විශේෂයෙන්ම නීති පාර්ශ්වය පැත්තෙන් ශ්‍රී ලංකාවේ. අපි අවසාන විනිත්තු කිහිපයට දැන් ළඟා වෙමින් තියෙන, අපි තවත් එක්කෙනෙකුට අවස්ථාව ලබා දෙන්නට කැමති නවීන් ප්‍රනාන්දු මහතාපිත් එක්ක සම්බන්ධ වෙනවා මෙල්බර්න් නුවර සිට. දෙවනි පරපුර කියන සංවිධානයේ නියෝජනය කරමින් නවීන් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා දැනගන්න තියෙන නවීන්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලෝකේ.
අපිට විනාඩි 2.5ක් 3ක් වගේ තමත්ම කෙටි කාලයක් තියෙන නවීන්, මට කෙටියෙන් සඳහන් කරන්න මොකක්ද මේ දෙවනි පරපුර කියන්නේ?
දෙවනි පරපුර කියන්නේ දිලෝක්ෂි, අත්‍තරම ලංකාවේ දේශපාලන මේ සිස්ටම් එක චේන්ජ් කරන්න නිර්මාණය වෙන සංවිධානයක්. අපිව මේ සිස්ටම් එක ඇතුලේ දේශපාලන පක්ෂවල කැලිවලට හදලා දැන් ඔක්කොම තියෙන්නේ යල් පැන ගිය කල්ලිකුත් වෙච්ච පක්ෂ කියන එකයි අපේ තරුණයෝ විදිහට අපිට තියෙන අදහස. ඉතින් මේ තරුණයෝ මූලික වෙලා මේ පටන් ගත්ත නිර්පාක්ෂික අරගලය අපි ඉවර කරගන්න ඕන ක්‍රමවේදයක් අපි දකිනවා මේ සංවිධානය හරහා අපි නිර්මාණය කරගෙන යනවා. ඇත්තටම මේ දෙවනි පරපුර සංවිධානයේ නායකත්වය දෙන්නේ උවිඳු විජේවීර, රුසියාවේ ගිහිල්ලා ආචාර්ය උපාධියක් දේශපාලන සම්බන්ධයෙන් අරගෙන ඇවිල්ලා දැන් ලංකාවේ රට වෙනුවෙන් ඉදිරි අනාගත වෙනුවෙන් යම් යම් සාධනීය කාරණා රසක් කරන්න බලාපොරොත්තුෙන් මේ වගේ සංවිධානයක් නිර්මාණය කරගෙන වැඩ කරගෙන යනවා.
හොඳයි නවීන්, අපි ඉතාමත්ම කෙටියෙන් සඳහන් කිරීමක් කරමු. ඔබේ අදහස මොකක්ද කියලා මේ මාතෘභූමි ඇති වුණු දේශපාලනික වෙනස සම්බන්ධයෙන්? ඇත්තටම මේ අරගලයේ යථාර්ථයක් බවට පත් වුණාද? මොකද ඔබේ අදහස?
අවුරුදු 74ක සාපේ අපිට කෙටි කාලෙකින් ඉවර කරගන්න බෑ. අපිට අල්ලන් ඉන්න වෙනවා. තරුණයන්ට මම යෝජනා කරනවා මේක අතහරින්න එපා. මොකද අපිට මේක ඉවර කරගන්න පුළුවන් කොහොම හරි. හැබැයි මම ආදරෙන් ආයාචනය කරනවා ආරක්ෂකාංශය සමග අනවශ්‍ය ගැටුම් වලට නොයා. මොකද සතුරා මේ වෙලේ ආයේ බලවත් වෙලා ඉන්න යම් තත් දුරකට. මොකද සතුරාට හුස්ම ගන්න දීපු කාලය පොඩ්ඩක් වැඩි වුණා. ඒ හින්දා ආරක්ෂකාංශය එක්ක ගැටුම් වලට නොයා ඔවුන්ට ආදරෙන්, මොකද ඔවුන් ගිරේට අහු වෙච්ච රුවක් ගෙඩි වගේ ඔවුන් තස්රණයි. ඔවුන්ට ආදරෙන් කරුණු කාරණා පැහැදිලි කරගෙන අපිට මේ ඉදිරි ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන්. මොකද ඔවුන්ගේ සහාය අපිට ඔවුන් එක්ක හැප්පිලා මේ වැඩේ කරගන්න බැහැ. අපි සතුරා හරියට අඳුර ගන්න ඕනේ. සතුරා ආරක්ෂකංශවල මුවා වෙලා ඔවුන්ව පාවිච්චි කරනවා අපිව මර්ධනය කරන්න. සහ මේ අරගලේ ඇතුලේ යම් යම් විපක්ෂයේ දේශපාලන පක්ෂය උත්සාහ කරනවා නම් මේ අරගලය හරහා තමන්ගේ බලය ලබා ගැනීමේ අඩු අරමුණු මං යෝජනා කරනවා ඒකටත් අවස්ථාව දෙන්න එපයි කියලා. මොකද අපි දැක්ක අරගලය හයිජැක් කරන තත්ත්වයකට ආවා. මේක නිර්වාචන අරගලය පාක්ෂික කරගන්න තැනකට.
හොඳයි නවීන්, අපි ස්තුතිය පළ කර සිටමින් එහෙමනම් අපි මේ වැඩසටහන මෙතනින් නිමාවට පත් කරනවා. තවත් තත්පර කිහිපයක් අපිට වැඩසටහන නිමාවට පත් කරන්න තියෙන මధుර සෙනෙවරත්නගේ නිෂ්පාදන දායකත්වයෙන් ඔබත් සමග රැඳී සිටියේ මම දිල්රුක්ෂි විජේසූරිය. අපි බ්‍රහස්පතින්දා උදේ 11:00ට නැවතත් හමු වෙමු. ආයුබෝවන්. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.